SBS ಸಿಂಹಳ වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
හොඳයි, එහෙමනම් දැන් අපි සූදානම් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිටින සිංහල ජනප්‍රජාවට තවත් සුවිශේෂී වූ කරුණු කාරණා කිහිපයක් හෙළිදරව් කරන්න. මේ සාකච්ඡාව හරහා ශ්‍රී ලංකාවේ අපේ මාතෘභූමියේ උතුරු නැගෙනහිර දෙපළාතේ සිටින අපේම ජනවර්ගයාගේ සිංහල වර්ගයාගේ අලුත්ම තත්ත්වය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමත් යුද්ධයෙන් පසු ඔවුන්ගේ ජනජීවිතයේ හැසිරවෙන ආකාරය පිළිබඳව තොරතුරු ඔබට හෙළිදරව් කිරීමත් අපි එක්තරා බලාපොරොත්තුවක්. SBS සිංහල ගුවන්විදුලිය සමස්ත ඔස්ට්‍රේලියාවට මැහෙන එකම සිංහල ගුවන්විදුලිය නිසා ඔබ ඔස්ට්‍රේලියාවේ කොයි ප්‍රාන්තයක හිටියත් ඔබගේම සහෝදර ජනතාව උතුරු නැගෙනහිර අපේ මාතෘභූමියේ ජීවත්වන සහෝදර ජනතාව පිළිබඳව තොරතුරු ඔබට දැනගැනීමට මේ සාකච්ඡාව මහඟු පිටිවහලක් වේවි කියලා අපි විශ්වාස කරනවා. එනිසා අපි ආරාධනා කළා මේ වෙනකොට මෙල්බර්න් වලට වැඩම කරලා සිටින ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සිංහල සංවිධානයේ සභාපතිතුමන් විදිහට කටයුතු කරන ගරු සේනාපතියේ ආනන්ද ස්වාමින් වහන්සේට මේ සම්බන්ධව කරුණු අපිත් එක්ක සාකච්ඡා කරන්න කියලා. අවසර හාමුදුරනේ, අපි ඔබ වහන්සේව බොහොම සාදරයෙන් SBS සිංහල ගුවන්විදුලියට පිළිගන්නවා.
තෙරුවන් සරණයි.
හාමුදුරනේ, මම මුලින්ම දැනගන්න උත්සාහ කැමතියි මේ උතුරු නැගෙනහිර සිංහල සංවිධානයේ බිහිවීම සහ ඒකේ අරමුණු පිළිබඳව.
ඇත්තටම උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානයේ අවශ්‍යතාවය එදා ත්‍රස්තවාදී ගැටුම් පැවතිච්ච සමය තුළ නිර්මාණය වෙනවා. ඒ වෙනුවෙන් උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානයේ වවුනියාව අම්පාර ත්‍රිකුණාමල ඒකාබද්ධ වෙමින් අපි ආරම්භ කළා. විශේෂයෙන් එදා පැවතිච්ච කුරුරු ත්‍රස්තවාදය නිසා පීඩා විඳින ජන කොටසගේ ආරක්ෂාව වෙනුවෙනුත් අයිතීන් වෙනුවෙනුත් හඬ නැගෙන ප්‍රබලතරම සංවිධානය වශයෙන් එදා උතුරු නැගෙනහිර පළාත තුළ උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානය ක්‍රියාත්මක වුණා. විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානය ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලපෑම මේ හමුදාවන් සංගමක පුදුම බැඳීමකින් ලෙන්ගතකමකින් ඒ හමුදාවන්ගේ චිත්ත ධෛර්යය වඩවනුවත් කටයුතු කරපු සංවිධානයක්. ඒ වගේම ඒ හමුදාවන් ක්‍රමගත්වල බැඳගෙන ගමේ ප්‍රදේශයන් තුළ ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යන්නට සහ සාමාන්‍යයෙන් තර්ජිත ගම්මානවල ජනකොටස ඒ ගම්දනව තුළ ආරක්ෂා සංකේප රඳවා ගැනීමේ දැවැන්ත මෙහෙවරට උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානය එදා කටයුතු කරන්නට ඉදුණා. ඒ වගේම තමයි ඊට පරිබාහිරව රජය කරගෙන යන ක්‍රියාකලාපයන් තුළදී උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානයේ යම් යම් ක්‍රියාකාරකම් සිදු කරන්නට ඉදුණා. විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානයේ උතුරු නැගෙනහිර ඒකාබද්ධව පැවතිච්ච සමයේ උතුරු නැගෙනහිර වෙන් කළ යුතුයි කියන යෝජනාව පානම්පත්තුවෙන් ආරම්භ කරලා වවුනියාව දක්වා අපි අත්සන් දසලක්ෂයේ තෙස්සමක් අත්සන් කරලා රජයට බාර කරනවා. මේ විදිහේ බලපෑම් තුලත් තවත් දේශයේ විවිධ ජාතිමාමක දේශප්‍රේමී ජනකොටස් සංවිධානය කරපු බලපෑම නිසා උතුරු සහ නැගෙනහිර වශයෙන් පළාත් දෙකක් වශයෙන් පිහිටුවා ගන්නට අපිට එදාට හැකියාවක් ලැබුණා. ඒ වගේම තමයි නැගෙනහිර ත්‍රිකුණාමලය ඔරලොස්කරුවාදී හේතු උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානය බලවත් විරෝධතා බලපෑම් මැද්දේ බුද්ධ ප්‍රතිමාව අපි තැන්පත් කරනු ලබනවා. විශේෂයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පහුගිය කාලයේ අධ්‍යක්ෂක ජනරාල් වහිටිය, ඒ වගේම ඒවකට නැගෙනහිර ආඥාපති නාවික හමුදාවේ රියර් අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහත්මයා එතුමා තමන්ට තිබිච්ච වරප්‍රසාද අහිමි වෙන බව දැන දැනත් අභියෝගයක් වශයෙන් තමන්ගේ කරවුර මත තබාගෙන සිංහල ජනකොටසට ආරක්ෂාව සපයමින් එදා බුද්ධ ප්‍රතිමාව තැන්පත් කරන වෙලාවේ කටයුතු කරන්නට යෙදුණා. මේ ආදී වශයෙන් ගත්තාම බොහෝ වැඩ කොටසක් උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානය වශයෙන් අපේ සංවිධානය පානම සිට වවුනියාව දක්වා ක්‍රියාත්මක කළ වග අපි බොහොමත්ම අභිමානයෙන් යුක්තව මේ මොහොතේ සිහිපත් කරනු ලබනවා.
ඔව්, දැන් මේ අවස්ථාවේදී අපේ ශ්‍රාවක ජනප්‍රජාවට අපි මතක් කර දිය යුතුයි මේ සාකච්ඡාව කරගෙන යන අතරතුරේදී විවිධ දේශපාලනික පෙරළි සහ වකවානුව පිළිබඳවත් ඒ වකවානුවල සිටිය රාජ්‍ය නායක නායිකාවන් පිළිබඳවත් අපිට සඳහන් කරන්නට සිදු වෙනවා. ඒ කාල වකවානුවන් වලදී සිදුවෙන සිදුවීම් පිළිබඳව මතක් කරද්දී ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මේක මේ දේශපාලනික සාකච්ඡාවක් හෝ කවුරුන් ගැන හෝ දේශපාලනිකව සිදු කරන විවේචනයක් ලෙසින් මේ සාකච්ඡාව බාරගන්න එපා. අපිට අපේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ උතුරු නැගෙනහිර අපේම සිංහල වර්ගයාගේ දැන් පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්න. දැනට ඒ සඳහා විශාල උරදීමක් සිදු කරන උතුරු නැගෙනහිර සිංහල සංවිධානයේ සභාපති ස්වාමින් වහන්සේව සම්බන්ධ කරගෙන. ස්වාමින් වහන්සේ, දැනට එතකොට මේ උතුරු නැගෙනහිර සිංහල ජනතාවගේ තත්ත්වය පිළිබඳව මම ඇත්තටම දැනගන්න කැමතියි. දැන් වසර ගණනාවක යුද්ධයක් අවසන් වුණාට පස්සේ ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපායන් මොනවාද? ආර්ථික රටාවන් කොහොමද සැකසීලා තියෙන්නේ? එදිනෙදා ජන ජීවිතය කොහොමද ගත වෙන්නේ?
දැන් පශ්චාත් යුද්ධ සමය තුළ උතුරු නැගෙනහිර භූමිය තුළ ජීවත් වෙච්ච සහ පෙර යුද්ධයට පෙර ජීවත් වෙච්ච ජනකොටස නැවතෙන භූමි ස්ථානගත වීම පැවතුණා. නමුත් ඒට බරපතල තර්ජනයක් අන්තවාදී කණ්ඩායම් තුළ නිර්මාණය වෙමින් පවතින බව අපි විශේෂයෙන්ම මතු කරන්නට ඕන. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ බහුතරයක් සිංහල ජනකොටස ජීවත් වෙච්ච පරිසරයන් පැවතුණා. ඒ පැවතිච්ච භූමිය තුළ නැවතත් යුද්ධයෙන් පසුව ජනකොටස පදිංචියට යන්න තියදුණා. ඒ අයමත් එක්කලා බොහෝ දෙනෙක්ගේ බලපෑම් තර්ජන ගර්ජන වලට ලක්වලා කටයුතු සිද්ධ වෙනවා. ඒ අය විශේෂ වශයෙන්ම යුද්ධයට පෙර කාල පරිච්ඡේදය තුළ කෘෂි කර්මාන්තය තුළ තමන්ගේ ජීවිතය සරිකර ගනිමින් ජීවත් වෙච්ච ජනකොටසක් බවට පත් වුණා. නැවතත් යුද්ධය එළඹෙනවත් එක්කම ඒ අය ආරක්ෂිත ප්‍රදේශ කරා ගමන් කරන්න තියදුනා. දිව යුද්ධ ජයග්‍රහණයෙන් පසුව තම පෙර ජීවත් වෙච්ච භූමිය කරා ගමන් කරලා ඒ අය නැවතත් තමන්ගේ ජීවන වෘත්තිය වශයෙන් කෘෂි කර්මාන්තය ආරම්භ කරලා පවත්වාගෙන ඉන්න තියෙනවා. නමුත් යුදමය වාතාවරණය නිමාවට පත් වෙනවත් එක්කම මේ භූමියට අයිතිවාසිකම් කියන බොහෝ අන්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වුණා. ඒ ප්‍රශ්නය මේ වෙනකොට උතුරු නැගෙනහිර පළාත තුළ විශේෂ වශයෙන්ම කතා කරන විෂයක් මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා. මේ තත්ත්වයේ හමුවේ අපි දකිනවා පානම් පස්සේ ඉඳලා අද සිංහල ජනකොටස බරපතල විදිහට අවදානමකට ලක් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපි පොතුවිල් උසාවියේ නඩු දෙකක් ගොනු කළා භූමිය අයිතිය පිළිබඳව සිංහල ජනකොටසේ භූමිය පළවා හැරීම සිද්ධියක් පදනම් කරගෙන. නමුත් අද වෙනකන් නීත්‍යානුකූලව භූමිය තුල පදිංචි වෙන්නට නිලධාරීන්ගේ අවසරය නැහැ. දේශපාලන අධිකාරිය තුලින් එය නතු කරගෙන රැකවල් විභාගෙන් අල්ලගෙන සිටිනවා. විශේෂයෙන් මේ ජනකොටසට අධිකරණයේ නඩු තීන්දුව වලින් සනාතුනයි භූමි අයිති ඒ පෙරපදිංචි වෙලා හිටපු ජනකොටසට බව. නමුත් දේශපාලන අධිකාරිය විසින් යම් විදිහේ පාලනයක් තුළ මේ භූමිය අත්පත් කරගෙන තිබෙනවා. විශේෂයෙන් තව කාරණයක් මතු කරන්න තෝරන පොතුවිල් උසාවියේ කතා කරන නඩුවක් කතා කරනවා නම් සිංහල ජනකොටසගේ ප්‍රශ්නයක් ඒ අධිකරණයේ තුලදී අපිට යොමු කරන්නට වෙන්නේ ඒ නඩුව වෙනුවෙන් කතා කරන නීතිඥවරයා දෙමළ නීතිඥවරේ. එතකොට අධිකරණයේ හැම ක්‍රියාපාන කාරණාවන් පිළිබඳව අපිට අවබෝධයක් නැහැ. දෙමළ බලස්වාමීන් එතන කතාව සිද්ධ වෙන නිසා අනිත් කාරණය තමයි බරපතලම ප්‍රශ්නය හැටියට අධිකරණය තුළින් ගත්ත නීති ක්‍රියා මාර්ගය මොකක්ද කියන එක ලබල දැන් නඩු තීන්දුව දෙමළ බාසයෙන් අපිට ලබා දෙන්නේ. දෙමළ බාසාවෙන් ලබා දෙන්න නඩු තීන්දුව අද සමාජයේ සාමාන්‍ය ජනකොට සහ නිලධාරී ඒ බාසාමය ගැටලුව තියෙන නිසා පිළිම ගන්නා තත්ත්වයට පත් වෙලා තිබෙනවා.
හාමුදුරනේ, එතකොට මේ පරිවර්තකයන්ගේ කාර්යභාරයක් සිද්ධ වෙන්නේ නැද්ද ඔය උසාවිවල?
නැහැ, මේ උසාවිය තුළ අපිට පරිවර්තනයක් ලබා දෙන්නේ නැහැ. අපි අපිට තියෙන කාරණේ තමයි මේ ලැබුණ නඩු තීන්දුව අපි වෙනත් උසාවියකට සිංහලෙන් කටයුතු කරන උසාවියකට ගෙනහිල්ලා ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල ගෙවලා ඒ භාෂා පරිවර්තනයකට ලක් කරලා අපි ලබා ගන්න ඕන සහතික කරගෙන උසාව අධිකරණයෙන් සහතික කරන ලද ලියවිල්ලක් ඇටියෙද. ඉතින් ඕක තමයි එතන මේ අධිකරණ ක්‍රියාකාරකම් තුළදී ඇති වෙලා තියෙන අර්බුදේ. මඩකලපුවේ භූමිය තුළ ජීවත් වෙන විශාල සිංහල ජනකොටසක් ඉන්නවා. දැන් ඒ භූමියට අයිතිවාසිකම් කියන වෙනත් අන්තවාදී කණ්ඩායම් ඉන්නවා. ඒ ප්‍රශ්න හමුවේ අපේ තියෙන ලියකියවිලි නීත්‍යානුකූල බලපත්‍ර ඉදිරිපත් කළ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේදීත් අපට ඔය ගැටලුව මඩකලපුවේදීත් මොන පාණ්ඩර සිද්ධ වෙලා තියෙනවා.
හාමුදුරනේ, ඔබ වහන්සේට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ ප්‍රමුඛ සිංහල ගම්මාන කිහිපයක් පිළිබඳව?
ඔව්, විශේෂයෙන්ම දැන් මේ ප්‍රශ්න මතුවලා තියෙනවා පානම රාගම්වල භූමිය තුළ. ඊගාවට ගත්තාම කෙවිලියාමඩුව, පුලුකුණාව, සින්නවත්ත, ගෝනගල, නවගන්පුර මේ ආදි වශයෙන් බොහෝ ගම්මාන පදනම් කරගෙන අද ගැටලු මතුවලා තියෙනවා මේ භූමිය පිළිබඳව. මේ ප්‍රශ්න වලට අපි උතුරු නැගෙනහිර සිංහල සංවිධානයේ ඍජුව මේ වෙනකොට අපි මැදිහත් වෙලා කටයුතු කරමින් සිංහල ජනකොටසගේ භූමිය අයිතිය තහවුරු කර දෙන්න කටයුතු කරමින් සිටිනවා.
එතකොට ඔබ වහන්සේ ඇතුළු මේ සංවිධානයේ කොයි ආකාරයෙන්ද මේ මැදිහත් වීම සිදු කරන්නේ?
විශේෂයෙන් අපි මේ වෙනකොට තොරතුරු බොහොමයක් ඒකරාශී කරගෙන ගියා. ඉදන් ප්‍රශ්න මතුවලා තියෙන්නේ කොයි ස්ථානවලද, ඒ පුද්ගලයින්ගේ පෙර තිබුණ අයිතිය මොන වගේද, ඒ තිබිච්ච බලපත්‍ර හෝ රජයෙන් ලැබලා දුන්නේ ඉදම සම්බන්ධ ලිපි ලේඛන මොනවද කියලා ඒ කාරණා එකතු කරගෙන තියෙනවා. දෙවෙනුව ඒ අයට මේ වෙනකොට භූමිය තුල ඇති වෙලා තියෙන අර්බුදයේ ගැටලුව මොකද්ද කියන එකත් සොයාගෙන තිබෙනවා. ඒ අය කියන කාරණා අනුව දැනට එම භූමියේ අයිතිය ලැබලා දෙන්න ඊට විරුද්ධව පැමිණිලි දාලා ඒවා පොලිසිය මගින් ඉදිරිපත් කළ එක සාධිකරණයට ගිහින් දැන් මේ ප්‍රශ්න කතාවෙමින් තියෙනවා. අනිත් කාරණේ තමයි දැන් විශේෂයෙන් පුල්කුණාව ජනපදයේ ජීවත් වන ජනකොටසට හැඳුනුම්පතක් ලබා ගැනීමේ අයිතියවත් නැති වෙලා තියෙනවා. හැඳුනුම්පත් අයිදුම් කරලා ග්‍රාම සේවක නිලධාරීවරයා හරහා රිසිප්පත් අරගෙන තියෙනවා. අවුරුදු හතක් ගිහිල්ලත් හැඳුනුම්පත් ලැබලා දීලා නැහැ. මේ වගේ
මොකද හැඳුනුම්ණයකට හේතුව ඇයි ඒ නොලැබෙන්නේ?
විශේෂයෙන්ම තමයි නිලධාරීන් ඉන්නේ දෙම භාෂාවෙන් සහ වෙනත් ජාතිය නියෝජනය කරන අය. සිංහල ජනකොටස පදිංචිලා හිටියන් මේ භූමියේ අයිතිය සහ ශ්‍රද්ධායිතිය නීත්‍යානුකූලභාවයේ තහවුරුවන් නිසා මේ අයට හැඳුනුම්පත් ලබා දෙන්නේ නැහැ කියන එක තමයි මේ සිංහල සිවිල් ජනකොටස සඳහන් කරන කාරණය.
හොඳයි, දැන් එතකොට අපිට මේ නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්‍යවලින් පවා අන්තර්ජාතික මාධ්‍යවලින් පවා එනවට වඩා වෙනස් කතාවක් දැන් අපිට ඇහෙන්නේ. දැන් ඔබ වහන්සේ කියන තොරතුරු හරහා ඔබ වහන්සේට පැහැදිලි කරන්න පුළුවන්ද මේ උතුරු නැගෙනහිර දෙපළාතාවයේ පදිංචි වෙලා හිටිය මුල් සිංහල ජනතාවගේ අයිතිවාසිකම් මොනවද? ඔවුන්ට ඒ අයිතිවාසිකම් නැවත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ඇතුළු ඒ අදාළ පාර්ශ්ව කොයි ආකාරයෙන්ද මැදිහත් වීම සිදු කළ යුත්තේ කියලා?
ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් ගත්තන් පස්සේ තීරණාත්මක පරිසරයක් අපේ ඓතිහාසික උරුමයන් සංස්කෘතික වශයෙන් පෞරාණික උරුමයන් වැඩිමනක්ම පිහිටා තිබෙන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශ තුළ. ඒ ප්‍රදේශවල සිංහලයාට දේශයේ ඇති අනන්‍යතාවයේ උරුමය පිළිබඳ විදහාපාන සාධක සම්පූර්ණ වශයෙන්ම විනාශ කරමින් කටයුතු කරන ජාතිවාදී අන්තවාදී ක්‍රියාකාරකම් මේ වෙනකොට නිර්මාණය වෙලා තිබෙනවා. ඒ පහුගිය කාල පරිච්ඡේදයේ තුලදී නිර්මාණය වුණා. ඒවට උතුරු නැගෙනහිර සිංහල සංවිධානයේ ඉදිරිපත් වෙලා ක්‍රියා කළා. ඉතින් විශේෂ වශයෙන් මේ වෙනකොට උතුරු කරයේ ප්‍රධාන හමුදා කඳුරු 59ක් මේ වෙනකොට ඉවත් කරලා තියෙනවා. එතකොට මේ ඉඩම්වල අක්කර 19,850ක භූමිය තුල සිවිල් ජනකොටස පදිංචි කරලා තියෙනවා, දෙමළ ජනකොටස. මේ විදිහේ ඒ අයගේ අයිතිය සනාථ වෙන විදිහට භූමිය මුදවා ගැනීමත් එක්ක ඒ භූමිය තුළ තිබුණ ආපදාකර තත්ත්වයන් තෝරාගෙන මේ විදිහට පදිංචි කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. එතකොට සිංහල ජනකොටසට තමයි විශේෂ වශයෙන්ම මේ තර්ජනය මේ වෙනකොට නැගෙනහිර පළාත මතුවලා තියෙන. මේකට හේතුව බහුතරය මුස්ලිම් ජනකොටස වෙලා තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ගත්තම දෙවෙනි කොටස දෙමළ ජනකොටස වෙලා තියෙනවා. තුන්වෙනි තැන සිංහල ජනකොටස. හැබැයි සිංහල ජනකොටසගේ ප්‍රශ්නයක් කතා කළොත් එම ජාතිවාදී මහජාතිය විසින් සුළු ජාතිය පාලනය කිරීම අඩන්තෙත්තම් කරන ක්‍රියාවලියක් හැටියට ඉදිරිපත් වෙනවා. මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේක කවුරු කතා කරන්නේ නැති ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක දේශපාලන අධිකාරිය විසින් මැදිහත් වීම තුළින් කවදා හෝ විසඳයි කියන විශ්වාසය තුළ අපි මේකත් විදිහට මැදිහත් වීම කරලා තිබෙනවා. නමුත් දේශපාලන අධිකාරිය මේ තියෙන පොදු ගැටලුව නිරාකරණය කරන්න කවදාවත් මැදිහත් වල ඉදිරිපත් වෙලා ක්‍රියා කරලා නැහැ. මොකද හැමදාම පක්වන ආණ්ඩුව සුළු පක්ෂයක සහයෝගය ඇතුළු තමයි ආණ්ඩුව පිහිටවන්නේ. එතකොට ඒ අයගේ වෙනුවෙන් විරෝධය දක්වීම හෝ නැත්නම් සිංහල ජනකොටසට වෙන අසාධාරණකම් හමුවීම අපිවීම මේ කට්ටි පාලනය වෙලා තියෙනවා. විශේෂයෙන් උතුරු පළාත් සභාව තුළ අපි දිනෝ දේශයේ නැවත තර්ජනයට ලක්වන විදිහේ යෝජනා පළාත් සභාව තුළ ක්‍රියාත්මක කරලා තියෙනවා. විශේෂයෙන්ම විද්‍යාවේශ්වරන් සුමන්තිනන් ආ සම්බන්ධන් විද්‍යකලා මහේශ්වරන් මේ ආදී දේශපාලන චරිත ක්‍රියාත්මක කරන පිළිවෙත දිහා ගත්තාම බැලුවාම බරපතල අවදානමක් අපේ රට තුළ නිර්මාණය වෙනවා. අපිට පුදුමයි අපේ රටේ පවතින පොදු නීතියක මේ අය අහුවෙන්නේ නැත්තේ ඇයි කියලා.
එතකොට ස්වාමින් වහන්ස, දැන් උතුරු නැගෙනහිර යුද්ධයේ කාලයේදී තර්ජනයට ලක් වෙලා තිබුණු සිංහල ගම්මාන තිබුණා. ඒ ගම්මානවල අද තත්ත්වය කොහොමද?
ඔව්, ඒ ගම්මානවල තර්ජනයට ලක් වෙච්ච ගම්මාන වශයෙන් ඇත්තම අපි ඉතා හොඳින් දන්න ගම්මාන වල ඒ ජනකොටස නැවත තමන්ගේ ජීවන වෘත්තිය ආරම්භ කළා. ඒ ආරම්භ කරලවල ගොඩමඩ ඉඩම්වල ආරවුල් දැන් නැවත අලුතින් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ ඉඩම්වල අයිතිය පිළිබඳව ගැටලු අද අධිකරණය තුළ කතා වෙමින් පවතිනවා. සිංහල ජනකොටසට ඒ පිළිබඳව උදව්ව වෙන්න කවුරුවක්වත් නැති වෙලා තිබෙනවා. බොහෝ වෙලාවට ඒ නඩු කතා කරන නීතිය ක්‍රියාත්මක වන තැන් දෙමළ භාෂාවෙන් ක්‍රියා කරන තැන් වෙලා තියෙනවා. මොකද අපි ගත්තම වුහන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කෙළවර මඩකලපුව කියන ඩිවිෂන් ඒරියා එකට පදිංචි ජනකොටස ඉන්න සිංහල අය. එතකොට ඒ අයට වෙල්ලාවලි මඩකලපු අධිකරණයන් තුළ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ තමයි මේ ප්‍රශ්න නිරාකරණය කරගන්න තියෙන්නේ. හැබැයි ඒ හැමතැනකදීම භාෂාමය ගැටලු අද නිර්මාණය වෙලා තිබෙනවා. ඒ හැමතැනකදීම දෙමළ භාෂාව ක්‍රියාත්මක කරනවා. නමුත් රජයේ ප්‍රතිපත්තියක් හැටියට කියන සියලුම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දෙමළ භාෂාවෙන් කටයුතු කරන නිලධාරීන් ඉන්න ඕනේ කියලා. උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මෑත යුගයේ මුස්ලිම් නිලධාරීන් බොහෝ පිරිසක් ඇවිල්ලා වාර්තා කරනවා දේශපාලන පත්වීම් අරගෙන. හැබැයි උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බල ප්‍රදේශය තුල දෙමළ හෝ මුස්ලිම් ජනකොටසක් පදිංචි වෙලා නැහැ. අපි කියන්නේ එහෙමනම් සාධාරණ විදිහට වෙන්න ඕන නම් මඩ කලපුවත් අනිත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලත් සිංහල භාෂාවෙන් කටයුතු කරන්න පුළුවන් නිලධාරීන් සිටිය යුතුයි. අධිකරණයේ ස්වාධීන නම් අධිකරණයේ පාතක් මැදිස්ත නම් අධිකරණය තුල සිංහල දෙමළ භාෂා දෙකින්ම භාවිතා වෙන වැඩ පිළිවෙලක් නිර්මාණය විය යුතුයි. ඒකද වෙලා නැහැ මේ වෙනකොට.
ඔව් අපි ගත්තින් එහෙම මේ පළාත් දෙකේම තියෙන සිංහල සංස්කෘතික උරුමය සනාථ කරන පාරම්පරික උරුම පිළිබඳව ගත්තින් ඔබ වහන්සේට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? අද වෙනකොට තියෙන පෞරාණික උරුම මොනවද කියලා?
ඔව් විශේෂයෙන්ම අපෙන් ගිලිහිච්ච උරුමය පානම ප්‍රදේශයේ ගත්තම ඉතාම ඓතිහාසික පුරාවස්තු වලින් ගහන වෙච්ච කුඩුම්බිගල ආරණ්‍ය සනාතනයේ පිහිටපු ආදි පරිසරයේ එතනින් ආරම්භ වෙනවා. එතනින් මෙහාට ආවන් පස්සේ පොතුවිල් මුහුදු මහවිහාරය අද දෙවන්ත ජාතිවාදී අන්තවාදී කල්ලීන් විසින් ආක්‍රමණය කරපු පූජා පරිසරයක් බවට පත් වෙලා ඉතාම සීමා සහිත භූම් ප්‍රමාණයක් අපට ඉතුරු වෙලා තිබෙනවා. එතනින්දලා එනකොට තිරිකෝවිල් ආදී ප්‍රදේශ අද හඳුනා ගනිමින් තිබෙන පුරාවිද්‍යා ස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ ස්වභාවයට පත් කරමින් කුමන්ත්‍රණකාරී විදිහට ඒවා අත්පත් කරගෙන යන වැඩපිළිවෙල පවතිනවා. අපට මතකයි එදා එල්ලාවල මේදානන්ද හාමුදුරුව ඒ පරිසරය තුළ ත්‍රස්තවාදී ප්‍රශ්න පැවතිච්ච සමය තුළ බොහොම කැපවීමෙන් ඒ පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති පරිසරයක් හඳුනාගත්තා. ඒ අතර වලතපිටිය කියන ස්ථානයේ මේ ස්ථානයේ පැරණි බෞද්ධ නෂ්ටාවශේෂ පැවතිච්ච ස්ථානයක්. මේ ස්ථානයේ එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණය පැවතිච්ච ප්‍රදේශයක්. ඒ යුගයේදී පවා අපි උන්වහන්සේත් එක්ක ගිහින් ඒවා සංරක්ෂණය කරන්න, ඒවා හඳුනා ගන්න, ඒවා එළිදරව් කරන්න කටයුතු කළා. ඒ වගේම විශේෂයෙන් ඓතිහාසික දීඝවාපි පුදබිම බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශෙන් පරම පූජනීයත්වයට පත් වෙච්ච පූජා භූමිය අක්කර 12,000ක් රජදරුවන්ගේ කාලේ පූජා කරපු භූමියක් වුණා. නමුත් වර්තමානයේ වෙනකොට අක්කර 665කට සීමා වෙලා ඒ භූමිය තුළම නොයෙකුත් අන්තවාදී ගම්මාන නිර්මාණය වෙලා අපි සියලුම රජයන්ගේ ඉල්ලීම් කළා මේ සිද්ධස්ථානය ආරක්ෂා වෙන්න, මේ පුරාවස්තු අපේ උරුමයන් පවතින ආරක්ෂා වෙන්න, මේ ප්‍රදේශයේ සීමා කරගෙන සිංහල බෞද්ධ ජනපද නිර්මාණය කරන්න කියලා. නමුත් ඒ කිසිවක් ඒ කිසි ආණ්ඩුවකින් ක්‍රියාත්මක කළේ නැහැ. නමුත් ජාතිවාදී අන්තවාදී කණ්ඩායම් විසින් ඒ පූජා භූමිය ආක්‍රමණය කරමින් තමන්ගේ ගම් නිර්මාණය කරගෙන ඒ කටයුතු සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම තමයි තොප්පිගල දෙවන්ත ඓතිහාසික පුරාවස්තු භූමියක් ඒ විහෙර නිදන් කුරුන් විසින් මංකොල්ල කාපියක ඉගාවට මිහිඳු මහරහතන් වහන්සේගේ භස්මාවශේෂ තැන්පත් කරපු නැගෙනහිර පිහිටි රජගල කියන දෙවන්ත පරිසරය අක්කර දහස් ගණනක් වූ භූමිය තුළ මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව ලංකා ඉතිහාසයේ පළවෙනි ලිඛිත සාක්ෂිය හමු වෙන්නේ රජගල උන්වහන්සේගේ භස්මාවශේෂ තැන්පත් කළාය කියන සෙල්ලිපිය රජගල පිහිටල තියෙනවා. ඉතින් මේ වගේ පරිසරයන් අද තර්ජනයට ලක් වෙලා ඒවා බෞද්ධ ජනකොටසකින් ගිලිහිලා සහ උරුමයන් විනාශ වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඊගාට ලංකාවේ හමු වෙච්ච ලොකුම ආසනගරණේ පුරුකුණාව ඓතිහාසික භූමිය. ඉතින් ඒ දෙවන්ත පරිසරයක් අක්කර 100 ගණනක පුරාවස්තු සහිත භූමිය ඒවා අපෙන් අහිමි වෙලා තියෙනවා. ඒවා යම් යම් විදිහට දැන් අපේ දේශයේ තිතටි හාමුදුරුවරු ඒවා සොයාගෙන ඒවා ආරක්ෂා කරගන්න උත්සාහ කරනකොට පුරා විද්‍යා ප්‍රශ්න, භූමි ලේකම් කොට්ටාස සීමා පිළිබඳව ප්‍රශ්න, ඒ ආදී වශයෙන් නොයෙකුත් ගැටලු ප්‍රශ්න නිර්මාණය වෙමින් අපෙන් ගිලිහිමින් පවතිනවා.
හොඳමයි ස්වාමින් වහන්සේ. එහෙමනම් දැන් මං කැමතියි දැනගන්න උතුරු නැගිනහිර දෙපළාතේ මේ ආකාරයෙන් මේ සිංහල ජනතාවට සිදුවන අසාධාරණකම් සහ අකටයුතුකම් පිළිබඳව අපි කතා බහ කරනවා වගේම ප්‍රායෝගිකව වර්ගයා විදිහට ඒ වෙනුවෙන් කළ යුතු උදව් උපකාර සහ සහයෝගත් අපි මෙහිදී මතක් කළ යුතුයි. ඔබ වහන්සේට පැහැදිලි කරන්න පුළුවන්ද මේ ක්‍රියාදාමය සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකීය ප්‍රජාවට මොන වගේ කාර්යයක්ද කරන්න පුළුවන් කියලා?
විශේෂ වශයෙන් රට වෙනුවෙන් දේශය වෙනුවෙන් ක්‍රියා කරන සිවිල් ජනකොට සමග ඔබ අත්වල දැනගත යුතුයි. ඔබේ දේශයට හිතවත් ඔබ දේශයට ආදරය කරන දේශමාමක ජනකොටසක් නම් දේශය වෙනුවෙන් වැඩ කරන උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානයේ සේම අනෙකුත් සංවිධාන පුද්ගල කණ්ඩායම් සමග අත්වල දැනගෙන ඒ අය දිරිමත් කිරීමෙන් කටයුතු කිරීම මේ කාල පරිච්ඡේදයේ අතිශය වැදගත් වන කාරණයක් හැටියට සිහිපත් කරන ගමන්ම එදා ත්‍රස්තවාදී යුද්ධමය වාතාවරණයේ පැවතිච්ච සමය තුළ විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත් තුළ ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිත පූජාවෙන් නායකත්වය අරගෙන කටයුතු කරපු විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලා නොහිටින්නට අපට ඔය තරම් පහසුවෙන් ඔය ත්‍රස්තවාදී මැඩලන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද උන්වහන්සේලා ගමට නායකත්වය දෙමින් ගමේ ජනකොටස සමග ජීවත් වෙමින් ඒ ජනකොටස ඒ ගම් තුළම ආරක්ෂා කරගෙන උන්වහන්සේලා පන්සල් අතහැර නොයා කටයුතු කරන්නට යෙදුණා. ඒක නිසා විශේෂ වශයෙන් මුතුනගිනියර පෞරාණික ස්ථාන සංරක්ෂා ආරක්ෂා කරගැනීමෙන් ඒ වගේම සිංහල සියලු ජනකොටස් ආරක්ෂා කරගැනීමෙන් කටයුතු කරන විහාරස්ථාන මහා සංගරුවන දහම්පාසල් සවිමත් කරමින් දේශප්‍රේමී ජනකොටස් ක්‍රියා කරන සංවිධාන සමග අත්වල් ගැතිමින් කටයුතු කරන හැටියට අපි විදේශගත දේශමාමක සියලු ජනකොටසකින් කාරුණිකව ඉල්ලා සිටිනවා.
හොඳමයි, අපි ගෞරව සම්ප්‍රයුක්තව ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේට. උතුරු නැගෙනහිර සිංහල සංවිධානයේ සභාපතිතුමන් සේනාපති ආනන්ද ස්වාමින් වහන්සේ ඔස්ට්‍රේලියාවට වැඩම කරලා සිටින කාලවකවානුවකදී ඒ අතරතුරේදී තමයි අපි මේ උතුරු නැගෙනහිර සිංහල සංවිධානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් ඒ දෙපළාතේ වාසය කරන සිංහල ජනප්‍රජාවගේ අද වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳවත් සාකච්ඡා කරන්නට උන්වහන්සේට ආරාධනා කළේ. අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා SBS සිංහල ගුවන්විදුලියට මේ තොරතුරු හෙළිදරව් කිරීම පිළිබඳව. තෙරුවන් සරණයි.
SBS සිංහල වැඩසටහනට ඔබට ඕනෑම මොහොතක සවන් දිය හැකි. පොඩ්කාස්ට් ක්‍රමයට විශේෂාංගවලට වෙනම සවන් දීමට පිවිසෙන්න sbs.com.au/sinhalese වෙබ අඩවියට. ජංගම දුරකථනය හරහා සවන් දීමට SBS රේඩියෝ ඇප් නොමිලේ බාගත කරගන්න.